හරි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාවට ආරම්භ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිරෝ දෙනා ඒ සඳහා tempatලා සාදුකාරය පවත්වමු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කිං පමුකා ආවුසෝ සබ්බේ ධම්මා සමාධි පමුකා සබ්බේ ධම්මා තීති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ කිම් මොලක සූත්‍රයේ සඳහන් වෙන කාරණා එකක් එකක් ගොං කරමින් අපි ඊයේ පටන් ගත්ත මාතෘකාව උනේ මේ සමාධිය කියන චෛතසිකයයි අපි ඊයේ දවසේ උත්සාහ ගත්තා විචිප්ත මනසක ඉඳලා සමාධිමත් මනසකට තා විචිප්ත මනසකට යනකොට ඒකෙදි සිදුවෙන ඒ දේවල් පිළිබඳව යෝගාවචරයක් වශයෙන් තම තමන් අත්විඳින දේවල් අනුව කොහොමද ඒක මිනිස්සු කරගන්න කියන එක. ඉතින් මේ කාරණා අනුව බලනකොට නම් පිටකෙනකොට වුණත් ඒක අහලා කමටහන සුද්ධ කරලා යම් මට්ටමකට නිර්ණය කරගන්න පුළුවන්. ඒක තමයි කමටහන් සුද්ධ කිරීමේදී කරන්නේ. නමුත් ඒ යෝගාවචරයාම ඒ බව දන්නවනම් ගොඩක් වෙලාවට ස්වාධීනකමක් එනවා. ඒක නිසා යෝගාවචරයට කින සුතමේ ඥානය ඒ පැත්තෙන් උදව් කරනවා. නව සුතමේ ඥානය නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ අවශ්‍ය කරන උපදේශ හැටියට ප්‍රතිපදාව රකින්නවනම් ඒ ප්‍රතිපල ලැබෙනවා. ඉතින් ඒ නිසා භාවනා කරගෙන කරගෙන යන ඕනම කෙනෙකුට යම් ප්‍රතිඵල ලැබෙනකොට සුතමේ ඥානෙ පිළිබඳවත් ලොකු ගෞරවයක් දැනගැනීමේ ආසාවක් පහළ වෙනවා. ඒ නිසා මේ වගේ භාවනා මධ්‍යස්ථානවලදී මේ සුතමේ ඥානයටත් අනුග්‍රහයක් කරගෙන තමයි යන්නේ. ඉතින් අනුව ඒ යෝගාවචරයට යම් වෙලාවක තමන්ගේ හිතේ සද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥා වගේ කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් එකරස වෙලා ඒ කියන නිරාමිෂ සුඛය සමාධිය හරහා ලැබෙන නිරාමිෂ සුඛය ලැබෙනකොට අපට තේරෙන පටන් අර ගන්නවා යම් විදියක ජීවිතේ පිරිච්ච ගතියක්, ජීවිතේ සම්පatti කර ගතියක්, බුද්ධ විදින බව. සර්වජන් වහන්සේගේ පෙළ ගැසීම අනුව මේ වගේ කෙනෙකුට මේ ජීවිතයේදීම නැත්නම් මේ භවයේදීම මරණින් මෙපිටම මේ වගේ ලබාගත හැකි ඒකාග්‍රතා නැත්නම් හිතේ ඒකෝදි භාව හතරක් සර්වජන්සේ සාකච්ඡා කරලා තියෙනවා. දාන ඔස්සග්ගපට්ඨානේ කත්තං කියලා යම් කිසි කෙනෙකුට හිත පිරෙන විදිහට දානයක් දෙන්න පුළුවන් නම් දානයක් දුන්නට පස්සේ එයාට ඇති වෙනවා ආත්ම සන්තුෂ්ටිය කියන එකක්. ඒකට කියනවා මුංචන මේ අපරචේතනාව කියලා. දානෙ දෙන්න පෙර ආතුව ඒ කෙනාට කුබ්බේව දාන සුමනෝ සුන්දර මනසක් ඇති වෙන්න ඕනේ. දදං චිත්තං පසාදේ දානේ දෙමින් ප්‍රසාදයක් ඇති වෙන්නේ. දත්වාත දත්වාච අත්තමනෝ හෝති කියලා දානයක් දුන්නට පස්සේ අත්තමන කියලා අපි එක සිංහල දා තියෙන ආත්ම සන්තුෂ්ටි කියලා. ඒ වගේ ඒ දානයක් දෙනකොට ඒ දානේ විසර්ජනය කරනකොට උදාහරණකොට ඇති වෙන සතුටත් මේ වගේ පිළිච්චයක්. ඒක සාමාන්‍ය සිංහලේ කියනවා තමන්ගේම කුසින් වදාගත කොලි පැටියෙකුට තනින් කිරි දෙන අම්මා කෙනෙකුට ඇතිවෙන්නා වූ ඒ දීම හරි හිත පුරවන සුළු මාව කෙනෙක් මාවකගේ ලොකු ආසාවක් සම්පූර්ණ වීම. ඒ වගේම කුල දේවතාවුන් වහන්සේ නමකට බොහෝ සද්ධාවෙන් දානයක් දෙනකොට ශිවපසෙන් උපස්ථාන කරනකොට ඔය දානවසග්ගපට්ඨානේ කත්තේ ඇති වෙනවා. ඒකට ඒ විදිහට සතුටු වෙන්නේ ඒක විදිහක චිත්ත ප්‍රවෘත්තියක් ඇති පිළිසක්. ඡාගාදි මුත්තාන. එයත් අනුන්ගේ සැප කැමැති කතිය ස්වභාවයෙන්ම පිටලා තියෙන. ඒකට අවශ්‍ය කෙනෙක් ඉදිරිපත් වෙනවා. Taman ළඟත් ධාර්මික ධනියකුත් තියෙනවා. ඒ වෙලාව මේක දෙනකොටත් අන්නර වගේ අංග සම්පූර්ණ පිරිසිදුකතියක් ඇති කරනවා. ඒක නිකන් අහම්බෙන් වගේ දෙන දෙයක්. ඒක බොහොම සෞන්දර්යාත්මක දෙයක්. දී මහරහස සිටින එකක්. ඒකත් මේ වගේ සම්පත්තිකර අවස්ථාවක්. දෙක තමයි මේ අපි කතා කරන සමත නිමිත්තුප්පඨාණේ කත්තං භාවනා කරගෙන යනකොට ඒ නීවරණ ධර්ම කාම ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච කියලා ඒක ප්‍රධානම කෙලෙසේ තමයි ඉස්සල්ලාම තියෙන මේ කාම ඡන්දය. කාම ඡන්දය කියන එක අපිට කියන්න පුළුවන් විවිධ අරමුණු වල රස බැලීම කියලා. ඒකේ අනිත් පැත්ත තමයි අපි මේ කතා කරන සමතය, සමාධිය, ඒකාග්‍රතාවය. එතකොට විවිධ අරමුණු වල යන එක අරමුණකම නිමග්න වීමක් තමයි සිදුවේ. ඒ නිසා විවිධාකාර අරමුණු දිගේ රස විඳින්න වර්ගන කාම ගුණ කියලා. එහෙම නැත්නම් කාම රසය විඳ විඳ හිටපු කෙනෙක් ඒකෙදී තෘප්තියකටපත් වෙන්නේ නැතුව ඌනව ගත කරන අතරේ යම් විදියකට සීල ශික්ෂාවකට සමාධි ශික්ෂාවටපත් වෙලා ඒ ශික්ෂාවේ කියලා පැමිණීමක් වශයෙන් තමන් ඉදිරියෙන් තියාගත්තා වූ ඒ අරමුණේ හිත හොඳට සමීප වෙලා සමාධිගත වෙලා සමතයකට පත්වෙච්ච වෙලාවක එතකොට ඇති වෙනවා එක අරමුණක බොහෝ වෙලා ගත කරන්න පුළුවන් වීමේ සතුටක්. ඒකට කියනවා එතකොට හිතත් නිවරණ නැති වෙන්නේ හිතත් වර්ණ ගැන් වෙනවා. එහෙම නැත්නම් ඒකේ තියෙන දුරු වර්ණ අඩු වෙනවා. අඩු වෙනකොට ඇති වෙන තත්වය පොත්පත් වල සඳහන් කරන්නේ නිමිත්ත පහළ වීම වශයෙන්. ඊළඟ අන්ධකාර ඉවර වෙලා ඉරණගින් ඉස්සර වෙලා අරුණනක ඉන්නවා වගේ නිවර්ණ අන්ධකාරය අයින් වෙලා හිතේ ඕභාසයක් එන්න පටන් ගන්නවා. ඒ නිමිත්ත පහළ වෙනකොටත් යෝගාවචරයට ඇති වෙන වර කවදාකවත් කාමසප්පේකින් සන්තුෂ්ට කරන්න බැරි පුරවන්න බැරි සතුටක් ඒකෝදි භාවයක් ඒක අධිචිත්ත මනුයුත්තාණන් කියලා අටුවාචාර්යන් වහන්සේලා පෙන්නවා. චිත්ත භාවනා කරන කෙනාට හම් වෙන තෑග්ගක්. චිත්ත භාවනා කරනකට හම් වෙන සම්පත්‍තිකර අවස්ථාවක්. ඒක තමයි අපි මේ දවසේ මාතෘකාව වශයෙන් තියාගන්නේ. සමත භාවනා විදී නැත්නම් සමාධිය මුදුපත් වෙනකොට හම්බ වෙන පිරිච ගතිය. නමුත් මේහා සමාන ඒකාග්‍රතාව ඇති වෙනවා වයලක්කන උපဋාණී කත්තන් කියලා. විපස්සනා භාවනා කරන එකට බලන බලනදී බිඳි බිඳි යනවා, බලන බලනදී විචිතුරු වෙලා යනවා, විස්තර වෙලා යනවා. බෙන් බෙන් වශයෙන් කැටි කැටි බලන්න පුළුවන් තත්ත්වයට එනකොට ඒක නායක භාවනා ජීවණක් බව විපස්සනා ජීවණක් බව දන්නවනම් පුදුමාකාර සතුටක් පුදුමාකාර පිටිසිගතයක් ඇති වෙනවා. සාමාන්‍ය ශ්‍රද්ධාව නැති අසත්‍යමත් කාය ජීවිත ආශාව සහිත ලැස්තින තුගේ කෙනෙකුට නම් ලොකු බයක් ඇති වෙනවා. බල්මන් දෙවි විසිරලා යනවායි කියල. ඒක නිකන් මේ සුලිසුලඟකට ගන්ධන විනාශ කරගෙන යනවා වගේ මහා ජල කඳකට නිදිගත් ගමක් සම්පූර්ණ යට කරලා මරලා දානවා වගේ බයක් ඇති වෙන අසත්පුරුෂයාට. නමුත් ශ්‍රද්ධාවෙන් වැඩ කරලා ශිල්පීන් නැත්නම් ශික්ෂාවෙන් මේක ළඟා කරගෙන ඒකට ලෑස්ති වෙලා ගිහිල්ලා ඒදී භවනා දිනුවක් පව දකින්න වෙලාවේදී වාලක්කන උපဋාණේ කත්තං කියලා ක්ෂය වීම, වැය වීම, නිරුද්ධ වීම දකින්න කොටත් මේ වාගෙම හිතේ ඒකෝදි භාවයක් එන්න පටන් ගන්නවා. මොකද මේ ගත්ත අරමුණ වැයවීම හරහා සංසිද්ධිය හරහා ඒක දැකදැන ගත්තට පිටිපස්සේ ඉන්න ණය විපස්සනාවේ තර්කයෙන් පෙන්වනවා මේක තමයි කොයි එකේ තියෙන්නේ කියලා. ඒ නිසා පුංචි දෙයකින් උකහා ගත්තට ඒ දැනුව ඒක විශ්වසනීය ධර්මයක් වගේම විශ්වගත ධර්මයක්. ඕනම දෙයකට මේක මෙච්චරයි දැන් තමයි ඒ පොදිය ලියලා පේන්නේ. විෂිතුරු වෙලා පේන්නේ, ඝන විනිභෝගය වෙලා පේන්නේ කියලා වෛලක්ෂණයේ දකින්න කොටත් ලොකු අර වගේම පිච්චිකතියක් එනවා. ඒ වගේම නිරෝධපට්ඨානයි කියලා ආර්යයන් වහන්සේලාටත් හැම දෙයකම ගිවන් වෙන වෙලාව, නාඩගම ඉවර වෙන වෙලාව, චවනිකාව සමතියකටපත් වෙන වෙලාව කියලා නිරෝධය දුක ගිවන් වෙන වෙලාව දැන ගන්නකොටත් අර වගේම පිච්චිකතියක් තියෙනවා. ඒක නිසා මේ අත්දැකීම ප්‍රමුඛයි. මේ ඒකාග්‍ර භාවය ප්‍රමුඛයි. ඒක ලබාගත හැකි ස්ථාන රාශියක් තියෙනවා. මෙතන මේ අපි වෙන්නලා තියෙන්නේ අදිචිත්තමනියුත්තාන අදිචිත්ත භාවනායි දිචනත සමත භාවනායි දිචකනාගේ මුදුන්පත් වීමයි පේනවා. ඒ මුදුන්පත් වීම උඟක් කළාට මේ නිමිත්ත කියන වචනත් එක තමයි සම්බන්ධ කරලා පොතේ පෙන්වන්නේ. ඒ නිමිත්ත පටිභාග නිමිත්ත වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. ඒ කියන්නේ අරමුණේ සමීප වෙලා හොඳට අරමුණයි හිතයි සමාන්තර වෙලා ගමන් කරන වෙලාවේදී තමන්ට යන්තම් අරුණ නැගලා සම්භහ ආලෝකේ පහළ වෙන්න වගේ එලි පහළ වෙන ගතියක් පේනවා. ඉස්ලාමයේක පේන්නේ නිකන් මේ අඳුරු පරිසරයක් නැත්නම් අඳුරු පසුබිමක් ඉස්සරහා ගොඩාක් හඳුන් කූරු පත්තු කළ තිබවර හඳුන් කූරු වල තියෙන දුම දකින්න වගේ රොටු රොටු දුම් රොටු රොටු නගිනවා. නමුත් ටික වෙලාවක් නැතිලා යනවා. ඒකම සක්‍රියයි. ඇති වෙනවා නැති වෙනවා. නමුත් ඒක හොඳට පේනවා. අර අඳුරු පරිසරයට සාපේක්ෂව දුම් රොටු නගිනවා. ඉතින් මේක සිද්ධ වුණාට පස්සේ මේක හොඳට කුරු වුණාට පස්සේ මේක හොඳට වශී වුණාට පස්සේ හාත්පස පැතිරිච්ච මේ වෙලාවේ අහස දිහා බැලුවොත් කොහොමද තියෙන්නේ? හැමතැනම මේ මන්දාලෝකයක් තනි සුදු නෙවෙයි නිකන් අවපාට සුදු ආලෝක වගේ හැමතැනම පැතිරලා අර තිබුණ එකම මෝරන්න පටන් ගන්නවා. ඒතකොට යෝගාවචරය තියෙනවා. දැන් ඉතින් සෑහෙන වෙලාවක් යනකම් මේකේ බිඳ වැටීමක් සිදු වෙන්නේ. අර ඉස්සරේක වගේ චලන කම්පන චංචල බොළඳ ගතිත් නෑ. හොඳට හැමතැනම ඉන්න පටන් ගන්නවා. ඒ ජීවිතයේ යෝගාවචරය ඒ ආලෝකය ගැන විස්තර බලන්නේ නැතුව ඒ වෙනකොටත් කීකරු වෙලා ඉන්න සංසිඳමින් පවතින මූල කර්මස්ථානෙම බලන් හිටියොත් ඒ ආලෝක ක්‍රම තුනකින් වගේ මෝරණ පටන් ගන්නවා. අර හැමතැනම විසිරලා තියෙච්ච ඒ ආලෝකය රොටියක් වගේ, හඳක් වගේ, සුදු පිඟානක් වගේ ඔක්කොම එකතු වෙනවා. එකතු වෙලා තමන් ඉන්න දිහාවට කොමදි කර කර මුකුළු කර කර ළඟට 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 ඉද පටන් ගන්නවා. ඒක හරි ඒ ආලෝකයේ විසීම කරගන්න ක්‍රියාවලියක්. ළඟ වෙන්න 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 අර කිරි හට්ටියක් වාගේ සුදු පිඟානක් වාගේ හඳක් වාගේ තිබුණ එක විනිවිද පේන ගතියකටපත් වෙනවා. නිකන් උදාතරුවේ සිකුරුතරුවේ ඉරිය වගේ නැත්තම් මේ ටියුබල් බාලෝකයක වගේ එලියක්. ඒ ඉස්සල්ලා එක හොඳට පෙන සුදු පාට තිබුණාට එන්නේ එන්නේ කාන්තිමත් වෙන්න පටන් අරගන්නවා. ඉතින් මේ විදිහට සම්මතයක් වශයෙන් මෙහෙම කිව්වට විසුද්ධි මාර්ගේ බව පිළිගන්නවා. මේක හැම වෙලාවෙම සුදු පාටටම වෙන්න ඕන කමක් නැහැ. සමහර ලාට වර්ණ සංකලන වශයෙන්මුත් පේනවා. නමුත් ඒ ප්‍රභාස්වරය ඕදාත ගතිය පෙන්නනට කෙලෙස් නැති ගතිය. නමුත් සමහර විටක තමන් පරියන්කට යනකොට තමන්ගේ හිතේ තිබුණු සංඥාවල හැටියට මේක කළු ලප කපු ඇට වගේ පේන්න පුළුවන් කියලා විසිට මාර්ගයේ පෙන්වනවා. ඒක ලයිස්තු ගත කරලා තියෙනවා. මෙන්න මෙහෙමයි මේක පටන් අරගන්නේ, මේක මෙහෙමයි ජීුණු වෙන්නේ, අවසානයේ නෝට මෙන්න මේ වගේ තත්ත්වෙට පත් වෙනවායි කියලා. ඉතින් ඒකෙන් නිත්‍ය සංඥාවක් ගන්න යන්න නරකයි. භවනා කරගෙන යනකොට මේ විදිහට නිමිත්‍ය මේරීමක් සිදු වෙනවා. ආනාපාන සතිය කරන කෙනාට මේ නිමිත්‍ය කියන වචනය අවස්ථා දෙකකදී යොදනවා. ඒ නිසා මෙතෙන්දී බෞද්ධ භාවයේ සඳහා ඒකත් සුද්ධ කරලා දැනගන්න එක හොඳයි. මොකද වාඩි වෙච්ච ගමන් ආශ්වාස ප්‍රශ්වාසය මූල කර්මස්ථාන වශයෙන් වඩන කෙනාට ඒ සමත භාවනා වාසේ ආදිචිත්ත මනුයුත්ත අජිත්තං අනුයුත්ත කියන වචන ඇතියි. ඒ කියන්නේ සමතේට වඩන කෙනා ආනාපාන කරගෙන යනකොට එයාට මේ ආනාපාන වෙන්නේ මෙතනයි මට ප්‍රකට වෙන්නේ කියලා ඒ හැපෙන තැනටත් ආනාපාන නිමිත්ත කියන වචනය ආචාර්ය වහන්සේලා යොදලා තියෙනවා. ඒ නිසා නිමිත්තේ හිත පවත්වනවායි කියලා කියන්නේ එතකොට ආනාපානේ හිත පවත්වනවා. එතකොට යාට සමහර විටක නාසිකාග්‍රයත් උඩුතලත් නැත්තම් ඒ අවට ප්‍රදේශයත් අහුවෙච්ච කාෂියක් වගේ ප්‍රදේශයක මේ ගැටීම සිදුවෙන බව පේනවා. ඒක භාවනා කරගෙන කරගෙන යනකොට ප්‍රදේශයක පැතිරිච්ච එක පිටු වෙන ගතියක් උනත් වෙන්නේ ඉඳී තියෙනවා. ඒ නිසා පටන් අර ගන්නකොට හැපෙන තරක් පෙනුනේ නැතයි කියලා නිමිත්තක් තිබුණ නැතේ කියලා බය වෙන්න ඕනේ නැහැ. ආනපානෙ වැටෙනවා නම් ටිකට යන්න පුළුවන්. වැටුණත් ප්‍රදේශයක අර එන්නේ හිත ඒකෝති භාවයට පතරන්ට ඒ වැටෙන ප්‍රදේශයත් සංවිධානය වෙනවා. කුණු වෙන ගතියක් තියෙනවා. ඒකටත් නිමිත්ත කියලා කියනවා. එහෙම ගිහිල්ලා ඒ ආනපානෙ හොඳටම තුනී වෙලා කීකරු වෙලා පහළ වෙලා එන මේ වර්ණ සංකල්පයකට හෝ පැතිරිච්ච සුදු අවපාටට හෝ නැත්තම් ගොනු වෙලා එන ඒ උදාතරුවක් වගේ එහෙම නැත්තම් ෆ්ලොරසන්ට් ලයිට් එකක් නැත්තම් CFL බල්බ් එකක වගේ තියෙන ඒ ආලෝකයටත් නිමිත්ත කියනවා ප්‍රතිභාග නිමිත්ත කියලා. ඉතින් ඒ විදිහට භාවනා කර කර යනකොට ඒ කෙනාගේ හිත චිත්තං විවට්ඨති උපේක්ඛා සංඨාති කියලා අරමුණ අතහැරලා එක තැනකදී හිත අර ආලෝකයට නිමග්න වීමක් සිදු වෙනවා. එහෙම නැත්නම් ආලෝකයට කිදා බැහිමක් සිදු වෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් හොඳ බලවත් කාන්දමක් කඩදාසියක් උඩ තියලා ඒ කාන්දම දිහාවට අපි 60 කට්ටක් හරි අල්පෙනෙත්තක් හරි කිට්ටු කරන ගියොත් ඒ චුම්බක ශ්‍රේෂ්ඨයට ඇතුල් කෙරුවට පස්සේ යකඩ කැල්ල කාන්දමට ඇද ගන්න ගතියකටපත් වෙනවා. එතෙන් යනකම් අතින් තල්ලු කරන්න ඕනේ. ඒ මට්ටම පැනපු ගමන් අල්ලගෙන හිටියත් කඩලා කඩාගෙන ඇදලා ගන්න ගතියක් තියෙනවා. ඒ මේ වචෙන් දෙපාඩි සඳහන් කරන අයස්කාන්ත කියලා. අයස්කාන්ත කියලා කියන්නේ යකඩ ඇද ගන්නා සුළු. අයස කියලා කියන්නේ යකඩ කාන්තිය කියලා කියන්නේ වශී කර ගන්න ගතිය. අයස්කාන්ත කියලා කියන්නේ කාන්දමන කියනම. ඒ අයස්කාන්තේට චුම්බක ශේෂ්ත්‍රයට ඇතුළු වෙනකන් යකඩ කැල්ලත් අල්ලු කරන්න උනාට ඉතින් එහාට එක එක පාට ඇදලා ගන්නවා. ඒ වගේම තමයි මේ භාවිත මනසත් විශේෂයෙන් භාවිත මනසට වැඩි ඒ නිමිත්ත හිත ඒකට ඇදලා ගන්න ගැතියක් වෙනවා. අන්න ඉතින් උනාට පස්සේ යෝගාවචරයට තේරෙන්නේ නිකන් කරගෙන කී වැඩ පිළිවෙලින් අතුරු පාර කරවටනවා කියන නැත්තම් මූල කර්මස්ථානේ දැක් ගන්න බෑ තවදුරටත් විත සම්පූර්ණයෙන්ම අර ආලෝකය ඇතුළට ඇතුල් වීම සිදු වෙනවා. ආලෝකය ඇතුල් වෙන්න පොඩකට කලින් හිත පිරිසුදු වෙන්න පටන් ගත්ත තැන ඉඳලා ප්‍රදේශයට උපචාරය කියලා කියනවා. ඇතුළට පස්සේ අර්පණාව කියලා කියනවා. මේක හරියට කියනවා නම් අපි මේ එමවුස් සෙන්ටර් එකට එන්න පටන් අරගත්තොත් GSP එක දාගෙන මගදී පණිවිඩය දෙනවා තව මෙච්චරයි මෙතනින් මෙහාට ඇරෙන මෙතනින් මෙහාට ඇරෙන අන්තිම හන්දියෙන් හැරවුවට පස්සේ කියනවා තව 400කින් දකුණු පැත්තට හරවන්න ඔබේ අවශ්‍ය තැනට පත් වෙලා ඉන්නවා කියන්නේ. එදී එතකොට අපි මහවස් සෙන්ටර් එකේ උපචාරයට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඒක දිගේ එනකොට කියනවා දැන් මේ දකුණු හැරවුවට පස්සේ ඔබේ අවශ්‍ය තැනට පත් වෙනවා කියලා අවසාන ඩෙස්ටිනි එක පෙන්වනවා. ඒ වගේ දුර ගමනක් ආපු මිනිස්සෙක් Tamanta අවශ්‍ය ස්ථාන්ටපත් වෙලා ගෙමිදුලටපත් වීම ගෙට කොට වීම නෙවෙයි වැට පැනලා කඩිල්ල පැනලා ගෙමිදුලටපත් වීම කියන උපචාරය කියලා. උපචාරයට ඇවිල්ලා උපචාරය ඉඳලා ගේ ඇතුළට යන එකට කියනවා අර්පණාව කියලා. මේ වගේ හිත සමාධිය අර විදියට ඒකට ඇතුළු වෙනවා පස්සේ කියනවා ඒකට අර්පණා සමාධිය කියලා. අපන කෙනේ නිමග්න වෙනවා කියන්නේ ඇතුල් වෙනවා කියන්නේ රිංග ගන්නවා කියන්නේ ගෙවදිනවා කියන එක වචන වචනයක් වගේ එකක් තියෙනවා. ඉතින් මේ විදියට හිත නිමග්න වුණාට පස්සේ ඒ අර තිබුණ නීවර ධර්ම පහ වෙනුවට ඒ හිතේ ධානාංග පහක් දීවට පහ ප්‍රතිස්ථාපනය කරන ඒ මෙතෙක් තිබුණු ඒ කාමච්ඡන්දේ කියන නන්නත්තාර අරමුණු දිගේ බල බල රස බල බල පිස්වැජි වඳුරේ ක්‍රිලෙවික් වගේ අතෙන් අතර පැනපැන හිටපු හිත ඒකම අරමුණකට ඒකාග්‍ර වෙනවා ඒ නිසා ඒකාග්‍රතාවය කියන චෛසිකය කාමච්ඡන්ද ප්‍රතිස්ථාපනය කරන ඊට පස්සේ තමයි බලාපොරොත්තු වෙච්ච ආරමුණට මේ වගේ givetීම නිසා නිමග්න වීම නිසා ඇතිවෙනා වූ ප්‍රීතිය නිසා හිතේ පටිගයක් ව්‍යාපාදයක් හිටින්න බෑ. ඒ නිසා ව්‍යාපාදයිසිකය ප්‍රීතිචෛතසිකයෙන් ප්‍රතිස්ථාපනය වෙනවා. ඊට පස්සේ තීන මිද්දේ කියන නිතිමත කුසීතකම ලීන හිත සංගවි ගන්න හිත වෙනුවට නැවත නැවතත් ස්වභාවයෙන්ම අරමුණට නැවත නැවතත් හිත නගින ස්වයංක්‍රීයව නගින විතක්කය පහළ වෙනවා විතක්කේ මාර්ගයේ චීන මිත්‍ය ප්‍රහාණය කරනවා ඊට පස්සේ උද්දච්ච කුච්චේ කියලා කියන ඇවිස්සිල්ල ඒකාග්‍රතය යන්නේ ඒක විතක්ක ਵਿਚාරපි සුඛයෙන් අයින් කළා. ඇහිත අතීතය දුවන්නේ නැහැ අනාගතය දුවන්නේ නැහැ ආනාපාන නිමිති සෝය ලබන පටන් ගන්නවා. ඒ වගේම සැකය ਵਿਚාර බුද්ධිය මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය. ਵਿਚාරය කියලා කියන්නේ ආරම්භණට ගියාට පස්සේ අපි දැන් ආශ්වාසයෙන් නම් බුද්ධ විදින්නේ හොඳටම කැඳේ කල බිරෝගේ දන්න දැන් ආශ්වාසයි. මේක ප්‍රශ්වාසයක් නෙමෙයි සාද්දෙකුත් නෙමෙයි වේදනාවකුත් නෙමෙයි හිතවිල්ලකුත් නෙමෙයි කියලා ආශ්වාසයෙන් ඉන්නකොට ආශ්වාසය පිළිපඳව නිසක භාවය නිසා සැකය දුරුයි. ඒ නිසක භාවයේ ඉන්නේ ආශ්වාසය අත ගන්නවා. නිකන් ආශ්වාසය ළඟට ගිහිල්ලා එන්නේ නැහැ. අත ගාලා බලන යත ගෑමට විචාර බුද්ධිය කියනවා විමර්ශාව කියනවා ධම්ම විචේ කියලා කියනවා. විවිධ නංගෝනි හඳුන්වන මේ වෙලාවේදී විචාරය කියලා තමයි කියන්නේ. ඉතින් මේ නිසා මේ නිවර්ණ පහෙන් උනාට පස්සේ ධානාංග පහ පාලුනාට පස්සේ ඒ යෝගාවචරයට කෘත්‍ය සම්පාදනය වෙනවා ඉබේම කෙරෙන පටන් ගන්නවා. ඉතින් මේ නිවර්ණ අයින් වීම එක එකක් මුලිමුලිම ටික ටික තේරෙන්න පටන් ගන්නවා. යෝගාවචරයට අර කඳුල අකුලක් අස්සේ දින්ගගෙන ගිය මනුෂයා කලෙලියකට වෙල්ලෙලියකට ආවා වගේ. ඉතින් ඒකෙදී සර්වඥාන්සේ මේ මෙවැනි යෝගාවචරයේ ධෛර්යය පිණිස මේ යෝගාවචරට අත උතව තීමක් විදිහට කියනවා මේ කාමච්ඡන්දය ණයක් කියලා. කදාවත් කියලා ඉවර කරන්න බැරි ණයක්. ඒ ණය නිදහස් වුණා වගේ තේරෙන පටන් ගන්නවා තමන්ගේ අරමුණේ නිමක්ත වීම නිසා. ඒ වගේම ව්‍යාපාදයේ කියන ද්වේෂය සර්වඥාසේ දකින්නේ ලිඩක් විදිහ. එතකොට එතන ගියාට පස්සේ ලෙඩේ සුව වෙන ලකුණු පහළ වෙන්න පටන් ගන්නවා. ඒක කර්මන්නේ වෙනවා, බඩගිනි ඇති වෙනවා, වැඩ කරන්න පුළුවන්, එළියට බහින්න පුළුවන් තත්ත්වයේ ප්‍රතිශක්තිය පහළ වීම යෝගාවචරයටම තේරෙනවා. අර ලෙඩ විච්ච අකර්මන්නේ ගතිය වෙනුවට හිත ලෙඩ නැති වෙනවා. ඉතින් ඒක දැන් මේ වෙනකොට පටේර වෛද්‍ය ක්‍රමී බව පිළිගන්නවා. සෑම මානසික රෝගයකටම හේතුව ද්වේෂය ද්වේෂය තියෙන මේ විකෘති විෂම ගති හරහ තමයි සෑම මානසික රෝගයක්ම ඇති වෙන්නේ. එතන යම් වෙලාවක හිතේ ඒ මානසික රෝගේ වෙන මේ ද්වේෂය මේක ආයුර්වේදී සඳහන් කරන්නේ අස්ථාන කෝපය කියලා. අපිට ඇචින තාක් මේ කායික මානසික දෙකම දැන් එන්නේ එකක් විද්‍යාව විසින් ප්‍රසිද්ධ කරගෙන යනවා. ඉස්සෙල්ලා නම් කිව්වේ මානසික රෝග කියලා, දැන් නම් කියනවා කායික රෝගත් එහෙමයි. ඔක්කොටම හේතු අස්ථාන කෝපය. අවශ්චි විලාට කෝප ගන්න එක වෙනස්. නමුත් මේ විවිධාකාර වැරදි මත නිසා, චපල ගති නිසා, ෂට ගති නිසා, මායා ගති නිසා අපේ හිත නිතරම අස්ථාන කෝපේ තියෙන නිසා ඒක නිතරම ශරීරයට, කායයට, හිතට වද දෙයි. සර්වචනසේ උපමාකාරයෙන් පෙන්නනවා ව්‍යාපාදය ලෙඩක් මේ අර්පණ සමාධියේ කෙනාට තේරෙනවා ඒ ලෙඩේ නෑ දැන් කාය දරත චිත්ත ධරත කය දලදඬු වී ආතතිගත තත්ත්ව අසහනකාරී තත්ත්ව දුරු වෙන්න පටන් ගන්නවා. ඒ වාගේම තිබුණු කුසීත ගති, හිත හැංගෙන ගති, මිදෙන ගති, තීන මිද ගති හරියට දඬු කඳේ ගැහුවා වගේ. ඊට ගෙතර කියලා බැඳලා දැම්මා වගේ. නමුත් ඒ සිපිරිගෙන් මදහස් වුණා වගේ තීන මිදේ නැතුව හොඳට හිත ප්‍රසන්න වෙන රජයක් වෙනවා. ඒ තීන මිදේ වෙනුවට විතක්කේ පහළ වෙනවා. අර මුත්‍රෝම නංවමින් පවතිනවා. පිට නන්නත්තර වෙන්න දෙන්නේ නෑ. වින වින තැන් වලට යන්න දෙන අරමුණටම නැවත නැවතත් හිත නංවන ගතිය එනවා. එතකොට ඒ නංවන ගතිය නිසා හිත අවදී කර්මන්නේ රත් වෙලා තියෙන තින මිද්දට ඉඳ නැති වෙනවා. ඒ වගේම උද්දච්ච කුක්කුච්චේ කියන ඒ අතීතනාගත දේවල් අතීතේ පශ්චාත වීම සහ අනාගතයේ පිළිබඳව සැලසුම් හදන ගතිය බුදුහාමුදුර සදා ගතනේ කැඹිරිල්ලක් විදියට දාශ භාවයක් විදියට වාල්කමක් විදියට බත් බැලකමක් විදියට අපි හිතාන ඉතට මේ මහා ලොකු යුතුකම් ඉෂ්ට කිරීම සහ අනාගත සැලසුම් නව නිර්වාණ සහ ප්‍රගතිය කල්පනා කිරීම කියලා පුළුවන් නම් කියලා නොකර හිටපන් නොකර ඉන්න බෑ ඒ තරම් අපි දාසයි අපි ඒ තරම්ම කඹරනවා ඒකට අපි ඒ තරම්ම බත් බැලියෝ ඒක නිසා හිතෙන්දි තේන වර්තමාන ඕන කොච්චර සම්පත්‍ති කරද කියනවනම් අතීතයක් ඕනේ නෑ අනාගතයක් ඕනේ නෑ වර්තමානයේ පිරිච්ච සම්පත්‍ති කරගතියක් තියෙනවනම් ඒ වෙනසට කිසිම අලුත් නිර්මාණ අලුත් අදහස් ප්‍රගති අවශ්‍ය වෙන්නේ ඒ නිසා ඕනම කෙනෙක් අනාගතයක් ගැන සීන මවනවා නම් මාසයි තරමටම වර්තමාන මොහොතට වෛර කරනවා මම දැන් මෙතන කියන වර්තමාන මොහොතට ගරු කරන ඒක තමන්ගේ ජීවිතේ ශ්‍රේෂ්ඨම ළඟාවීම ක්ෂණ සම්පත්‍ය වශයෙන් තීරුම් අරගෙන ඒක උපයාසපයා ගන්න කෙනාට අනාගත සැලසුම් තියෙන්න පුළුවන් ඒ වනිකන් ඔය පොඩි ළමයෙගේ හීන වගේ ඒව පිළිබඳව ඒව හරි ගියයි කියලා හෝ වැරදුණයි කියලා හෝ ලොකු බලාපොරොත්තු සුම්වීම සහ උද්දාම ඇති වෙන්නේ ඒ වාචිකිත අපි කොච්චර පව කරලා තිබුණත් ආනන්තරිය අකුසල කර්ම කරලා නැත්තම් පසීර මකන්නකොලු. පසීරටම උපක්‍රම තියෙනවා. ඒ නිසා විච්ච වැරදි ගැන පශ්චාත්තාප වීම නීවරණයක්. ඒකෙන් කිසිම විදියට කවදාකවත් මොනම සාධනීය කටයුත්තක් කරන්නේ කරන්නේ වර්තමාන මොහොත කෙලසෙන එක. එනිසා මේ යෝගාවචරි කොට සුඛය එන්න පටන් ගන්නතර පස්සේ වර්තමාන සුඛය කියලා කියන්නේ එළඹ සිටි මොහොතේ සුඛය. වර්තමාන මොහොතේ තියෙන සුඛය තේරුණාට පස්සේ තේනවා අනේ බුද්ධෝත්පාද කාලයකදීලා අනේ මනුසාත්ම භාවයක් වෙලා අනේ ක්ෂණ සම්පත්‍යම් වෙලා අනේ සද්ධාත්මස්රෝණියම් වෙලා අනේ කල්යාණ මිත්‍රාස්‍යම් වෙලා අනේ ඕනම් පැවිදි වෙන්නත් පුළුවන්කම තියේදී මෙච්චර බුද්ධ ආදී උත්තරමෙන් වාසිය දුර්ලභයි කියන කර්ම ඔක්කොම තියේදී අපි මොනවා අල්ලාගෙනද මේ නටන මේකටද දැනුව කියන්නේ මේකටද අපි ස්වార్థය කියලා කියන්නේ මේකටද තමන්ගේ අර්ථ සිද්ධිය කියන්නේ කියලා ආයේ වර්තමාන මොහොතේ සුඛය විඳින කෙනාට ඒ අතීත අනාගත පිළිබඳව හිතවිලි ආවත් ඉස්සරහට හිතවිලි ගියත් පසර ගියත් ඒවා එකකටවත් මහා අගයක් ආඩම්බරයක් දෙන්නේ නැහැ. ඒ වගේම තමයි සැකය ඒකම පුදුමාකාර මේ කෙලසන ධර්මයක්. ඒ කෙලසන ධර්ම නිසා අපිට මොන දේ හම්බුණත් හම්බෙච්ච දේ පිළිබඳව සැකේ තියෙනවා. අද මම හිතන්නේ මේ යුගයේ විතර අපි එකිනෙකා සැක කරන යුගයක් ආරක්ෂාව සඳහා බදු ගෙවන යුගයක්. ඒ වගේ මේ බදු මුදල් වලින් මානවයා විනාශකරනද ආයුධ හදන යුගයක් මානව වර්ගයා විනාශ කරන. අපේම බදු වලින් තමයි ඒක හදාන්නේ. යුගයක් ඇත්තේ. එනිසා අපිට රට වැසියට රජුරෝ සැකයි දරුවන්ට දෙමාපියෝ සැකයි ලෙප්තුන් දොස්තරලසකයි ශිෂ්‍යන්ට ගුරුවරුසකයි මේ අත්‍යන්ත සම්බන්ධතා සේරම කෙලසිලා ඉවරයි. එනිසා මේ සැකය පහළ වුණාට පස්සේ ඒක කාන්තාරයක් වායි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. කාන්තාරෙන් ඉගොඩ වුණා වගේ තමයි යම් කිසි කෙනෙකුට සැකයක් පහනට පස්සේ අනිතරෝම කල්පනා කරනවා අනේ බුද්ධෝත්පාද කාලයක ඉපදිලා අනේ මේ අංග සම්පූර්ණ මේ මනුස්ස ආත්ම භාවයක් ලැබිලා අනේ මේ ඔක්කොම හම්බෙලා තියේදී අපේ හිත කොච්චර පාහරද තුච්ඡද නොකෑමනද දහපතුරද කියලා කිව්වොත් මුන්නම හරි කාරණාවක් අරගෙන සැක කරගන්න. ඒක කොච්චර භයානකද කියලා කියනවනම් ඒ මනුෂ්‍යයා මේ ශිෂ්ටාචාරය හරහා ඔයාගත්ත තුච්ඡ ධර්ම දෙකක් තියෙන එකක් සල්ලියානික විවාහය. අද දවසකට විවාහ වෙන විවාහ වලට වැඩිය වැඩිලු දික්කසාසඳා ඉල්ලන නඩු ගන්න. ඒ ඔක්කොම පරදාසේවන නිසා ඕකාමිත්‍යාචාර නිසා නෙවෙයි සැකේ නිසා. ඒ වගේ මුදල හොයාගත්තේ මනුෂ්‍යයාට ගණතුණු පහසුකම් කරගන්න. නමුත් අද මුදල සම්පූර්ණ උද්ධමණයකටපත් කළා මේ විශාල ආර්ථික විශාල වීදුරු මාලිකාව වගේ කඩාරයක්. ඒ නිසා මුදල තියෙන හැම තැනම කෙලෙසිලා. මේ මොකක්වත් නිසා නෙවෙයි අපි මුදල අති කරගත්තේ ඇත්තට සැකයක් නැතුව මනුෂ්‍යර ගණතුණක් කරන්න පුළුවන් ක්‍රමයක් කියලා. මේ දෙකම නැති තිරසනාට මානසික අසහන නැහැ. උට සල්ලිත් නැහැ උට විවාහයකුත් නැහැ. ඒ නිසා කවදාකවත් මානසික අසහනයක් පිළිබඳව සඳහනක්වත් නැහැ. මේ ශිෂ්ටයයි සම්පර මිනිස්සු අතරේ මේ සැකේ මුනිජාති මන්තුර කරන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියලා තියෙන අපිට විශ්වාස පරමාඥාති. බට යම් කිසි කෙනෙක් විශ්වාසයක් තියෙන එක තමයි ඥාතියා. යම් කිසි කෙනෙක් ඥාතියක් කෙනා විශ්වාස කරන්න පුළුවන්. බලන්න අපි මේ වගේ එකතු වෙලා එක දවසේ එක ගියක් අතුලේ එකතු වෙලා එකට භාවනා කරනකොට ඒ වැඩෙන විශ්වාසය ඒකට කියන්නේ නෑකම කියලා නෙවෙයි කියන්නේ ඕනෑකම කියලා. අපේ අතර ගමන් කරන රුධිරයට කියන්නේ ඥාති රුධිරය නෙවෙයි අප්‍රමාදී සතිය කිය. අපි ඔක්කොම සතියෙන් එකිනෙකා කෙරෙහි පිටලා කටයුතු කරනවා. අපි මෙතන විසිරලා ගියත් අපේ තියෙන මේ ධර්ම ඥාතිත්වේ ධර්ම රුධිරේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. අපි මොනම දෙයකටවත් නෙමෙයි මේ ඇසුර පවත්තන්නේ. ලාභයකටවත්, සත්කාරයකටවත්, සම්මානයකටවත්, සීලෝකයකටවත් නෙමෙයි. ඒ විශ්වාසය නිසායි මේ ප්‍රශ්න අහන්නේ ගෙදර ගියාම මහත්තයත් එක්ක කොහොමද ඉන්නේ කියලා. ගෙදර ගියාට පස්සේ නෝනාත් එක්ක කොහොමද ඉන්නේ? දරුවොත් එක්ක ඒ උන් අපේම ලේ වලින් හැදිච්ච උන් නමුත් උන්සර මේක දන්නේ නැහැ. ඉතියාට ඒක ඒකට අද ප්‍රශ්නකුත් නෙවෙයි. භාවනා කරන එක දැනගන්න ඕනේ. මේක භාවනාවෙන් ඇතිවෙච්ච තත්ත්වයක් නිසා මේ කවදා දුක වෙනස පිටන්න බෑ. එනිසා අපි ඒ සම්බන්ධතාවයෙන් තවදුරටත් සර්වඥාසකි මහා කරුණාව සිහිපත් කරලා එයත්න් කෙරෙහි කවදාකවත් පහත් කිරීමක් සලකන්නේ නැතුව තමයි මේ බණ භාවනා කරනවා කියලා උසස් කරලා සලකන්නේ නැතුව මේ මනුෂ්‍යකමට සලකන්න පටන් ගත්තොත් විතරයි අපිට මේ ගත්ත ප්‍රයත්නේ ප්‍රයෝජනයක් වෙන්නේ. එනත ප්‍රශ්නයක් එනවා නම් මට මම දාන දෙනවා. එනිසා දාන දෙන්නේ නැති අය අතර මට ඉන්න බෑ. මම සීල් රකින්නවා. මට දුස්සීලෙන් අතර ඉන්න බෑ. මම බණ භාවනා කළ සමාධිය මට තියෙන නිසා සමාධිය නැති අය මට ඉන්න බෑ. මම විපස්සනා කරන නිසා මට කොයි එකකට උපේක්ෂා වෙන්න පුළුවන් නමුත් සැලෙන මිනිස්සු අතර මට ඉන්න බෑ කියලා. එමනම් මේ දාන සීල භාවනා තීල සමාධි ප්‍රඥා තීරම මහ කරදර. කදාක සරෝජන සේවන මේක ලෝකෙ ඉදිරිපත් කරන්න කන්නේ. එනිසා මේ කදාකවත් කරදරේ පිණිස නෙවෙයි. ඒක ශිල්පීය ක්‍රමයට පාවිච්චි කළොත් ඒක තමයි මේ ධර්මය ලෝකෙ පැතිරෙන තියෙන නිස්සද්ද බණ. එනිසා මොන්නම විදිහකින් සැක කරන්න නැතුව සැක නැති ජීවිතේ මැරලා යනවා. මැරලා පළච්චාවයි. මේ කය නැතිවෙන්න නැතිවෙච්චාවයි මම මේ ධර්මිතයි කටයුතු කරන්න කියලා ගියාට පස්සේ එතන තියෙන මා පුදුමාකාර අම්මගේ ඔඩොක්කට වැටිච්ච දරුවෙක් වාගේ ඌ දන්නවා අම්මා අරසාවක් දෙනවා කිරි දෙනවා ඔක්කොම බලන්න. ඔකේ තමන්ගේ පැලසට ගිය හාවට පැලසට ගිය මුවාට ඌට තේරෙනවා දැන් ඔන්න මට නිසක්කව බුදිය ගන්න පුළුවන්. ඔකේ හිත අර වගේ අර්පණාට ආවට පස්සේ ඒ යෝගාචරම් වෙන්නේ නිසක ගතිය මොනම තාලකින්වත් රක්ෂණ සංස්ථාවකින්වත් එහෙම නැත්නම් බැංකු ගිණුමකින්වත් දියාගල් කපලවත් තාප්ප බඳලවත් පෞද්ගලික හමුදාවක් ත්‍යාගනවත් කතාවක් ගන්න බෑ. ඒ නිසා ඒත් තාම කාන්තාරය තමයි ගත කරන්නේ. ඒ නිසා අද රාජ්‍ය නායකයන් ඒ විදියට විශාල කොටු තාප්ප බඳගෙන පෞද්ගලික හමුදා තියාගෙන දියාගල් කපාගෙන අරසසයිට ඉන්නට අපිට බොහෝම තෙදවත් ඉන්නවා කියන්නේ. මොන තෙදද? උන්න පුළුවන් ද මේ වගේ අපිට වගේ බිම ඉඳගෙන ඉන්නේ? එකෙකුටවත් බෑ. එකෙකුටවත් බෑ. අපිට වගේ මේ වගේ දකින්න කෙනෙක් එක්ක ඇසුරු කරන තඹල දෙන බතක් පින්න පාත කරන කාලා කවුරු හරි පූජා කරන දිවුරක් අඳගෙන ඉන්න කවදාකවත් බෑ. ඒ නිසා සර්වඥයන් සඳහන් කරලා තියෙනවා. මේ සමත ධ්‍යානයකටත් වැඩිය යම් කිසි කෙනෙක් මාර්ගඵලයක් ලැබුවා නම් ශක්විතරදිකමයි. ඔයසේ ලෙක්කනික ප්‍රදේශ රාජ්‍යයක් හෝ රටක රාජ්‍යකමක් වගේ ශක්ති රාජ්‍යකමක් වගේ ඒ තරම් විශ්වාසයක් පහළ වෙනවා. ඒ විශ්වාසයේ එක අංශුවක් තමයි මෙතනත් හම්බ වෙන්නේ. ශකේ දුර වෙන පටන් ගන්නවා. විශේෂයෙන්ම මේ අර්පණ සමාධිය ඇතුළත ඉන්න වෙලාවේ. ඉතින් ඒ නිසා යෝගාවචරයට ඒ දැනෙන ස්පාසුව සමහර වෙලාවල් වලට මේ ඒකාග්‍රතාවේ එනකොට අමානුෂික මට්ටමට යනවා. මේ ලෝකේ ජීවත් වුණාට මනුෂ්‍යෙක් නෙවෙයි දෙවියෙක් දෙව්දුවක් වාගේ මේ ලෝකේ ජීවත් වෙන පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒක කෙනෙකුට හිතා ගන්න බෑ. එහෙමනම් ඒගොල්ල වෙනම විදියකට පේන්න ඕනේ අපි ජීවිලෝ ගැන හිතන්නේ මහා පුදුමාකාර දේවල්නේ. ඔය පිටුස්තෝම දාදා තියෙන දේවල්නේ අපි මේ ජීවිලෝ කියලා හිතන්නේ. ඒ නිසා කෙනෙකුට දැනගන්න ඕනේ නම් විශේෂයෙන්ම සුඛ චෛතසිකයට ආවට පස්සේ ප්‍රීතිය පසෙන සුඛ චෛතසිකයට ආවට පස්සේ ඒක දිව්‍ය ප්‍රක්‍ම ශප හෝ ඉතිහාගේ තපකම් වෙනවා. කදාකත් ඒක රූප බල්ල සද්දාල ගන්ධ රස බල්ල ගන්න බැරි වෙනවා. ඒ නිසා එතන ගිය මනුස්සයාට ඉස්සල්ලාම වතාවට පුදුමාකාර වෙනසක් ඇති වෙනවා. ඒ නිසා අද්දකීම් වල ප්‍රමුඛ තතියක් මේ ධ්‍යාන සුඛේ තියෙනවා. ඒක සමහර වෙලාවල් වලට සර්වචනාංශේ පෙන්නනවා ඒක ගලපන්න පුළුවන් හුඟක් වෙලාවට වතුරේ පාවෙන විශාල අයිස්කුට්ටියක් ගත්තොත් ඒ අයිස්කුට්ටිය මතුවෙච්ච කොට විතරයි පේන්නේ යට තමයි හොඳ හරිය තියෙන්නේ නමුත් පේන්නේ ඒ වතුර පාට වතුරක් නම් යට තියෙන කුට්ටිය පේන්නේ උඩ මතුවෙච්ච තුඩ විතරයි පේන්නේ ඒ වගේම ඒක නිසා සතුටචාන්සෙ මේ වතුර ටික තුරු පාටක් වගේ කියලා කියනවා කාමච්ඡන්දේ. ඒ වතුර නට නටා ඉන්නවනම් වැහි කඩ වැස වැටිලා වතුර දිය කඩ හෙල්ලෙනවනම් නැත්තම් ගොජ දාන කේතලයක තියෙන වතුර වගේ පැහෙනවනම් ඒ යටකුට්ටිය පේන්නේ උඩ තුඩු විතරයි පේන්නේ. ඒක කියනවා ව්‍යාපාදේ ආපු හිත නටන වතුරක් වගේ නේද? වැහිකඩකට වතුර වහිනකොට මතු පිට ඔක්කොම හෙල්ලෙනවානේ. එතකොට පේන්නේ නැතුව වගේ. එහෙම නැත්නම් ඒ වතුරේ දිගට යන සල්වීනි හරි පාෂි හරි බැඳිලා තියෙනවනම් කොච්චර හිමේ කරත් ඒක ඇවිල්ලා වතුරට වහ ගන්නවා. වහුවට පස්සේ වතුර යට වෙලා තියෙන අයිස්කොට්ටිය පේන්නේ නැහැ. ඒක මතු පිට තියෙන කැලේ විතරයි පේන්නේ. එහෙම නැත්නම් හුලං වාරැලි වලින් වතුර නිතරම ගැහි ගැහි තියෙනවනම් යටිය පේන්නේ. එහෙම නැත්නම් වතුර මඩනම් පේන්නේ. යම් වෙලාවක ඒ වගේ පාටක් නැතුව නටන්නේත් නැතුව මඩ තිය වෙලක් නැතුව වතුර හොඳට පාසිත් නැතුව තියනවනම් හරිද යට අයිස්කුට්ටි යට පැත්ත පේන්න වගේ නැත්නම් දිය කඩක එහෙම පිරිසුදු තම පතුලේ තියෙන සිප්පි කටු පේන්න වගේ එහෙම නැත්නම් ඉබිල බැලුවක් බලමිණියගේ මූණ පේන්න වගේ මේ සමාහිත හිතට ඇති ඇති පේන සමාහිතෝ භික්කවේ තථා භූතං ජානාති පස්සති මේ නීවරණ තමයි මේවා මෝහා කරන දේ ඒක නිසා අන්ධ කරන ධර්ම වශයෙන් නීවරණ පිට තියෙනවා අචක්කු කරන ධර්ම වශයෙන් අන්ධ කරනවා කියලා ඇහැ නැහැ පොට්ට වෙලා නැත්නම් ඇහැ නැති කරනවා පඤ්ඤා නිරෝධක ප්‍රඥාව දුරු කරන ධර්ම අනිබ්බාණ සංවත්තනික ඒකාන්තෙම කාමයට දාස්කම් කරන කැඹිරි ලක් කරන ධර්ම විජේ සත්වචනාංශේ මේ නීවරණ පාපෙන්න ඇත්තම කියනවා නම් මේ සමාජයිසිකය වැඩ කරන්නේ ප්‍රධාන වශයෙන්ම නීවරණත් එක්ක. නීවරණ කියලා කියන්නේ කෙලෙස් වල පරිඋත්ථාන කෙලෙස්. ගොරෝසුම කෙලෙස් උත් අපි කියනවා වීතික්කම කෙලෙස් කියලා. ඒක සීලේ මාර්ගින් අපි කීකරු කර ගන්නවා. කච්චී කාය දුස්චරිත සහ වචී දුස්චරිත. ඊටකන වීතික්කම කෙලෙස් කියලා. ඒක අයින් කරපු කිනාට ඊගාවට හම්බ වෙන ප්‍රශ්න පත්‍රය තමයි මේ පරිඋත්ථාන කෙලෙස්, යවකාම ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා වශයෙන් නම් කරලා තියෙනවා. පරිසම්පදා මාර්ගයේ සමානට මේක හයකට කඩලා පෙන්නලා තියෙනවා. ප්‍රසිද්ධ අටුවාචාර්ය වහන්සේලා පිළිගත් එක තමයි පංච නීවරණ. නීවරණ කියන්නේ නිවන අවුරණ ධර්ම. මේ ධර්ම ටික අයින් වුණාට පස්සේ අර දීයකට පැහැදුනා වගේ මොක නිමිත්ත පේන. එබින බැලුවොත් මූණ රූපේ පේන. නැත්නම් බලනකොට වතුර යට තියෙන සිප්පි කඩුව පේන. එහෙම නැත්නම් අයිස්බර්ග් එක නැත්නම් අයිස් කුට්ටිය පේන. ආහනියගේ පේන පටන් ගන්නතර පස්සේ තමයි ඒ කෙනාට එහාට ආධ්‍යාත්මික ගමන එම නැත්තම් තමයි අර්ථ සිද්ධිය දැනගන්න පුළුවන්. ඒ නැත්තම් ඇති හැටිය පේනවා කියලා කියන්නේ ඒකන් තමයි. එතකම්ම සම්මෝහයක් තියෙනවා. අන්ධ කරන ගතියක් තියෙනවා. මෝහා කරන ගතියක් තියෙනවා. ඒ නිසා යම් කිසි වෙලාවක යම් අවස්ථාවක යම් කිසි කෙනෙකුගේ නිවර්ණයන්ගෙන් තොර වෙලා ඒ ඒකත් භාවයේ ඒකෝති භාවය සමාධිය ආවට පස්සේ මනසට ලෝක දෙකක් තියෙනවා. ඒක නැති වෙන වෙලාවේ නීවරණ සහිත කාමච්ඡන්ද සහිත ලෝකෙදී අපි නටන නාඩගමක් තියෙනවා. ඊට පස්සේ ධ්‍යාන මට්ටමට ආවට පස්සේ අර්පණාට ගියාට පස්සේ එහෙම නැත්නම් ධ්‍යානංග පහල කරලා නීවරණ අයින් කරලා පස්සේ ඒක රැක ගැනීම සඳහා කටයුතු කරන කෙනාගේ වෙනම ක්‍රියාකලාපයක් තියෙනවා. මේ දෙක දකින කෙනා උභය ජීවියෙක් වාගේ දැකපු නැති එක ඉස්කෙඩියක් වාගේ ඌ අතුරු ගැන විතරයි දන්නේ. ඒ නිසා යාට කොටපුවක් ගැන හිතා ගන්න වෙලාවක් නැහැ. ඒ නිසා සරුවචන අපිට ආරාධනා කරනවා මනුෂ්‍යකමේ තියෙන විශාල පට ඇරිල පෙන්නිලක් ජනල් කවුළු විවෘත කිරීමක් තමයි මේ ධ්‍යානයේ මට්ටමට සමාධිය වඩා ගන්න එක වැඩුවට පස්සේ වෙනවම ලෝකයක් තමන්ට දැක් ගන්න පුළුවන්. ඒ මනුෂ්‍යයාට තමයි නඩුවක් විසඳන්න පුළුවන් දෙයක් බලලා දෙපැත්ත සම සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන්. ජීචා බුරුම සංචාම දාම් විස්තර කරනවා කියනවා ලෝකේ ඉන්න හැම නඩුකාරයෙක්ම අඩු ගානේ ප්‍රථම ධ්‍යානෙ ලැබලා තියෙනවා. නවත් සීර සීයක් කියතකේ කොටවත් නැහැ කි. ඒගොල්ලන් තමයි වැඩිම ගාන ගෙවලා අපි නඩු ගාස්තු කියලා විනිශ්චය ගන්න. ඒ ගන්න විනිශ්චය වල සාධාරණයක් ස්වභාවික යුක්තියක් කවද ලැබෙයිද? ඒගොල්ල හැමදාම විනිශ්චය කාමච්ඡන්දර තමයි. හැමදාම විනිශ්චය ව්‍යාපාදිර තමයි. තීන මිද්දිර තමයි. උද්දච්ච කුච්චිර තමයි. විචිකිච්ඡාර තමයි. මාරපාක්ෂිකමයි. කෙලස් බලි තමයි. ඉතින් මේකට තමයි මේ හැදිච්ච ලෝකය කියලා කියන්නේ. සාධාරණ ලෝකය කියලා කියන්නේ. යුක්තිය වාසිදන් ලෝකය කියලා කියන්නේ. මේ සර්වඥාන්සේ කියන උඹට ඕක එපානම් ඔන්නෝ තියෙන අසාධාරණෙන් ගැලවෙන්න ඕනේ නම් මේකේ තියෙන මේ ළමා නාඩගම දකින්න ඕන නම් සිල් රකපන් කියලා. සිල් ලකින මිනිහට මොන නීචයක්වත් බලපාන්නේ නැහැ. ඊමසර මොනම දෙයක්වත් බය වෙන දෙයක් නැහැ. සමාධියක් කියලා සිල් ලකිනවා නම් ඊට පස්සේ ධ්‍යාන භාවනා කරපු දවසේ තමයි තේරෙන්නේ මේ සිල් රකපු කියන්නේ සංසිද්ධි. එනිසා අවිපටිසාරත්තාය ආනන්ද කුසලානි සීලානි කියලා සර්වචනන්තේ හිත විපිලිසර නොවීම පිණිස ඒකෝදි භාවයේ පිණිස ඒකාත්ම භාවයේ පිණිසයි සීලේ පිටන්නේ හිත විපිලිසර වෙන්නේ. විපිලිසර නම් දුසීල. මෙන්න මේ විපිලිසර නැති කෙනාට විතරයි අරමුණට හිතවලා භාවනා කරන්න පුළුවන්. එයාට තමයි මේ උච්චාර සමාධිකට යන්න පුළුවන් වෙන්නේ. එයාට තමයි ඒක ගෙමිදිරට ආපු මනුස්සයා වගේ ගෙවට ගෙවා දෙන්න පුළුවන් වෙන්නේ අර්පණ සමාධියට යන්න පුළුවන් නම් ඉදාට තේරෙනවා මේ ධ්‍යානයට අවශ්‍ය කරන සීලෙ මෙන්න මෙච්චරයි කියලා. ඕන නැති විශාල ගොඩක් ඔළුවේ දාගෙන සීලබ්බත පරාමාශයක් කරගෙන එක්ක අත කියලා මතාන් යෝගිනේ වැරලා එක්ක කාමස කල්යාන්ට වැරලා මේ සීලෙ ගැන සදාචාරය ගැන අයියෙන් කටමැත දොඩෝ කිදෙට මරගාතේ ලෝකෙට පරකාශ ධ්‍යාන ගිය කෙනා විතරක් දන්නවා ධ්‍යානයක් ලබන්න මෙන්න මේ සීල කොටස අවශ්‍යයි කියලා. හැබැයි ආ කියන්න ගියොත් කට්ටියම ගෙතලා යන්න ගන්නවා. මොකද ඒ තරම් මේ ලෝකේ සදාචාරවාදී. අමනම ಜಾති වන්දකලා තියෙන මේ සදාචාරවාදය. ඊමේ තමයි මේක මූල ධර්මවාද හදාගෙන නානා ප්‍රකාර දේවල් කරන්නේ. Taman කන්නේත් නැහැ, කනගුණා බල්ල බිසුරු කන්නේත් නැහැ, කනගුණාට දෙන්නෙත් නැහැ වගේ. බුද්ධඝම බදා අරගෙන අයියෙන් කතා කරන්න ආන. ඒ නිසා අද ඉන්න හැදෙන තරුණ ජනතාවට හොස්ත කරන්න බෑ ධර්මයේ මේ සදාචාරවාදීන්ගේ මේ කට වැද දෙදවිලි නිසා. මම බුද්ධඝම පිළිවෙල තරුණ වයසේ ඒ සමම දුරිම්ම දුරුවන් කරපු જાතිය තමයි සදාචාරවාදී. නරකම જાතියක් කියලා මට තේරෙනවා. දැන් නම් මම ටික අංකම්පා කරන්න පටන් ගන්නවා. චු මොනව කරන්නද? කාගේ හරි රෙදි හොදලා හරි ජීවත් වෙන්න එපා ඒගොල්ලෝ. ඒ නිසා සදාචාර කිවිච්චා. නමුත් ධ්‍යාන බාහිරට ගිය කෙනා මේ සදාචාරය එමුණ රාපිය. සීලබ්බත පරාමාසය තියෙන දරුණුකම තාම තීරු කරගෙන ඉන්නවද නැද්ද කියන්න බෑ. ඒ නිසා මේ ප්‍රමුඛ වෙච්ච මේ සමතේ ලබා ගත්තට පස්සේ යා සතාධිපතියා කියලා කිං අධිපතියා සෝ සබ්බේ ධම්මා කියලා සරෝජ්ජංශ ප්‍රශ්නයක් අහනවා ඊගාවට. මේ සීල ධර්මයන්ට අධිපතිකම් කරන්නේ කවුද කියලා සතාධිපතියා සබ්බේ ධම්මා. සත්‍ය අධිපතිකම් කරන්න ඕනේ. එයාට තේරෙන්න ඕනේ මෙවැනි ධ්‍යානයක් ලබා ගන්න මෙන්න මේ tikai සීලය කියලා. එනිසෙක බය කරලා කියලා අම්බෝ සීල ධ්‍යානයක් ලබන්න මේ කෝනේ මේ කෝනේ මේ කෝනේ කියලා නොකෙරන වෙදකමට කවුරුත් තෙල් කල 7යි 7යි කතා කරන්න යන්නත් තරගයි. දැන් භාවනා කරන ධ්‍යාන සීල ඕනේ කොහොම හරි මේ කර ගන්න පුළුවන් කියලා අවතක්සේරු කරන්නත් තරගයි. ඒ අවශ්‍ය ප්‍රමාණය මොකද්ද කියලා දැනගන්න එළඹ සිටි 100ක්. එනත්තම මේ යන ගමන් කළ පාර පිළිබඳව හොඳ අවදි භාවයක් තියෙන්න ඕනේ. ඒක නිසා මේ ප්‍රමුඛ වෙච්ච මේ සමාධිය ලැබපු කෙනාට මේ සතියේ සුපරීක්ෂාව සතියේ බැල්ම ඉතාමත් අවශ්‍යයි. එහෙම නොවුනොත් මේ සමාධිය සමහරට අතිමානසික ශක්තියෙන් සඳහා යොදවගෙන ඒක තමනුත් නාස්ති වෙලා ලෝකයටත් නරක ආදර්ශයක් ඇති කරන්න පුළුවන්. දේවදත්ත තුනේ එකයි. යත හොඳට සමාධි වට තිබුණා. කොච්චරද කියනවා නම් අවශ්‍ය වෙලාවට සුලිසුණුකක් ඇතිකරනද, වැස්සක් ඇතිකරනද, භූමිකම්පාවක් ඇතිකරන්න පුළුවන් තරම්. ඒ ශාජාසත් රජු වණ්ඩ යුරජකම කරන කාලේ එයා ගිහිල්ලා මේවා පෙන්නලා රජ වෙන්න ඉන්න ඒ යුරජුරෝ පුදුම විදියට නතු කරගත්තා. නතු කරන කොච්චර මේ ඒ රජුරන්ගේ හිත දුෂ්‍ය කරාද කියලා කියනවනම් දෙන්න කිවිස ගත්තා. උඹ රජුරෝ මල බිම්බිසාර රජුරෝ මල රජවයන් මම බුදුහාමුදුරුවෝ මරලා බුදු ඉන්න. අජාසත් රජුරෝ මේක 100%ක්ම පිළිගත්තා. පිළි අරගෙන ඇහුව බාහතර බාහතර මොකද්ද කෙරෙන්න ඕන? ආ මට නාලගිරිය යථා දෙන්න රාකර 16ක් පොවලා ආයන්න අත්කාලට යන්න ඕන වෙලා කරගන්න කරගන්නී කියලා දේවදත්තට දුන්නා. මට දුනු ආය 30 දෙනෙක් ඕනේ. මෙන්න මේ විදිහට ප්‍රයත්නයක් තියෙනවා බුදුහාමරට විදලා මරන්න ඕනේ කියලා. එකක්වත් හරියන්නේ නැහැ. අන්තිමට තමයි ගලප් පෙරලා තමන්න මේ වැඩේ කරන්න තරම් ගියේ. නමුත් අජාසත් රජුරෝ බිම්බිසාර රජුරෝ මරා ගන්න තරම් කාලකණ්ණි වුණා. දක්ෂ වුණාද? අදක්ෂ වුණාද කියන්න බෑ. කාලකණ්ණි වුණා. ආනන්තරිය කුසල කර්ම කරගත්තා. දේවදත්තත් මේව තා විශාල දෙයක් කිව්වේ අර ඇති කරගත්ත ධ්‍යාන සමාධිය සතියට යට කරගත්තේ නැති නිසා. ඒක නිසා සතිය සමාධිය ප්‍රමුඛයි. ඒ අත්දැකීම ශ්‍රේෂ්ඨයි. නම සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා සම්මා සමාධි වරණගෙන කොට සති උපේක්ඛා පාරිශුද්ධින් චතුත්ථ ඥාන සමාධි. සතියෙන් සහ උපේක්ෂාවෙන් පන්නරේ ලබන ලද හතරවෙනි ධ්‍යානය තමයි බුදුහාරෝ පෙන්වන්නේ ආර්ය මන්සන්දිය විදියට. නැත්තම් සම්මා සමාධිය විදියට. ඒ නිසා අපි හිමීට මේ මාතුකා මාරු කරන්න හදන්නේ කිබුලක සූත්‍රයේ තියෙන ඊගාව චෛතසිකය මේ ප්‍රමුඛ ධර්මීය සමාධිය වුණාට සියල්ලේලා අධිපතිකම් කළ යුත්තේ අධිපතිකම් කරන්නේ සතියයි. ඒ නිසා සමාධිය ලැබුවත් එක ෂට විදියට මායාවී විදියට වංචනික විදියට පාවිච්චි කරන්න තියෙන අවස්ථාව නැති කරලා ඒක නිවනට ඇති හැටිය දකින්නට විපස්සනාවට පාදක වේදිර පාවිච්චි කරන්න නම් ඉස්සර වෙලා යන අධිපතිකම් කරන සතියක් තියෙනවා. ඉතින් එතනදී මේ සතිය පැත්තෙන් සමාධිය දිහා බලන්න පුළුවන්. සමාධියේ ඉඳගෙන සතිය දිහා බලන්න පුළුවන්. සමාධි පූර්වංගම විපස්සනා වඩන කෙනා ඉස්සල සමාධිය වඩලා ධ්‍යාන මට්ටමකට හෝ උපචාර මට්ටමකට වඩලා ඊට පස්සේ සතිය අවබෝධ කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සතිය ඉස්සල වර්ණගාගෙන ඒ සතිය දිගේ කටයුතු කරනකොට මේ ධ්‍යානය උපයගන්න පුළුවන්. සතිය පැත්තෙන් ධ්‍යාන ගැන බලනකොට ධ්‍යාන જાති දෙකක් කතා කරනවා. සමත ධ්‍යාන සහ විපස්සනා ධ්‍යාන කියන්නේ. විපස්සනා ධ්‍යාන කියන එක ඇත්තට ප්‍රසිද්ධ කාරණාවක් නෙවෙයි. අටුවාචාර්යින් වහන්සේලා තේරුම් අරගන්නවා ආරම්මනාන ආරම්මන උපනිජ්ජාන ලක්කන උපනිජ්ජාන කියලා වචන දෙකකි. ධ්‍යාන කියලා වචනය ධ්‍යාන කියලා අපි සංස්කෘතිය සඳහන් වෙනවා. ඕක තමයි ඡාන් කියලා චීන භාෂාවට ගියේ, සෙන් කියලා ඉන් ජපන් භාෂාවට ගියේ. මේක බොහොම ප්‍රමුඛ දෙයක් නිසා මුළු ජපන් බුද්ධ ආගම සෙන් බුද්ධ ආගම කියලා තමයි හඳුන්වන්නේ. සෙන් කියලා තියෙන ඡාන් කියන වචනේ ඒක චීන ආකාරයේ ඒකට උනේ මේ ධ්‍යාන කියන වචනේ තමයි. මේ ධ්‍යාන කියන වචෙන්ට අටුවාචාර්ය වහන්සලා පෙන්නනවා අර්ථ දෙකක්. පුච්චනවා කියන අර්ථය සහ බලනවා කියන අර්ථය. අපි දන්නවා සීව දෙයියන්ට තුන්වෙනි අහත් තියෙනවා. එකෙන් බලන බලන දේ පිච්චන. ඕන දෙයක් දෙයක නිකන් දැන් කාල් කියනවා ලේසර් බීම් එකක් වගේ. අල්ලපුවාම අල්ලන දේ කඩලා බිඳලා විනාශ කරලා දානවා. ආනේ ඒ අදහස් දෙක තියෙන ධ්‍යානයේදී කෙලස් පුච්චන්න පුළුවන් ඇති හැටි දකින්න. මෙන්න මේ පිච්චීම සහ ඇතියටි දැකීම සම්පාදනය කිරීමේදී අරමුණක් ගත්තට පස්සේ අරමුණේ උපනි ආරම්භන උපනිජ්ජාන කියලා කියන්නේ ඒ අරමුණට බැස ගැනීම වෙනවනම් අරමුණට নিমগ্ন වීම කරනවා නම් අර්පණාවක් වෙනවනම් ඒකට කියනවා සමත වශයෙන් ඒ අරමුණ පාවිච්චි කරන්න හැදී. ලක්කන උපනිජ්ජාන කියලා කියන්නේ ඒ ආරම්භනේ තියෙන ආ වූ අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය සානාත්ම ලක්ෂණය බලන. අරමුණට ඇතුළට ගිහිල්ලා කිමිදිලා, ගෙවැදිලා, ditta dhamma sukhe vindinawa nevi. ඒ ditta dhamma sukhe vindata ඒක නෙවෙයි මේකේ කරණ තියෙන්නේ මේ ඒ සඳහා මුල් වෙච්ච මේ අරමුණෙහි අනිත්‍යත්‍ය දුක්ඛත්‍ය අනාත්මත්‍ය. එහෙම නැත්නම් ස්වභාව ලක්ෂණ බැලීම විපස්සනාට හුරුව කරන වැඩක්. එනිසා ආනාපාන සතිය ගත්තොත් මේ දෙකට පතුරු ගහලා කියන ක්‍රමය හරි ප්‍රබුද්ධයි. යම් විදියකට අපි ආනාපාන සතිය නැත්නම් ආනාපානය අරමුණක් කරගෙන නිමිත්තක් කරන භාවනා කරනකොට ඒ ආරම ආනාපානය වඩාන යනකොට හිත හොඳට ඕභාසවත් වෙලා, තෙදවත් වෙලා, වර්ණගත් වෙලා ඒ ලැබෙන පරිභාග නිමිත්තර නිමිත්තට කිමිදීමෙන් අපි කරන්නේ ආරම්මන උපනිජ්ජානය. අරමුණට බැස ගැනීමයි. නමුත් මේ ආශ්වාසය ප්‍රශ්වාසය දිහා බලනකොට ඒ ආශ්වාසය කියන මේ සංසිද්ධියේ ආශ්වාසයේ සීතලයි ප්‍රශ්වාසයේ උණුසුමයි ආශ්වාසයේ දිගයි ප්‍රශ්වාසයේ කොටයි. එහෙම නැත්නම් මේ නාසිකාග්‍රේ පිරිමැදීමක් මෙතන තියෙනවා. ආශ්වාස ප්‍රශ්වාසයේ මේ ආකාර විවිධ පැතිකඩ දකිමින් ඒ දකින දකින උණුසුම සිසිලස වහවහ වෙනස් වෙන බව මේ සීතලට ගත් ආශ්වාසයේ ප්‍රශ්වාසයට යනකොට උණුසුම වෙනවා. ප්‍රශ්වාසයේ තිබෙන උණුසුම කිසිම දැනුම්ක් නොකර ඊගව ආශ්වාසයේ සීතල වෙනවා. පිරිමැදින ගති, කම්පන චංචල ගති, බරහැලු ගති නානා ප්‍රදේවල් මෙතන නිකම් මේ මැසි පොදියක් වෙන්දා වගේ මේ අරමුණ ඇතුලේ තියෙන මේ ලක්ෂණ ගොඩාක් පැහැදිලි වෙන්න පටන් ගන්නවනම් ඒකට ලක්කන උපනිජ්ජහණයට ආරසකස් වීමක් ඇතන කෙරේ. පාවඩේලීමක් ඇතන කෙරේ. ඒ නිසා භාවනා කරනකොට ආනාපානේ මේක 100%ක් පරි එකක් නෙවෙයි. නමුත් සාමාන්‍ය උපමානයක් විදිහට කියන්න පුළුවන්. තමන් හුස්ම ගන්න බව දන්නවා. සද්දක වේදනාවක හිතවිල්ලක හිතවිසිල්ල නැති බව දන්නවනම් ඒකේ ආනාපානේ එක පැතිකඩක්. නමුත් තව කෙනෙකුට කියන්න පුළුවන් මම හොඳට නිවි හැනහිල්ල ආනාපාන දිහා බලන ඉන්නකොට මට වැඩියෙන්ම ආනාපානෙ පිරිමැදෙන්නේ වම්නාස්පුඩු යගය. එතන වම්නාස්පුඩු මැද. එතන දකුණු නාස්පුඩු යගය. එතන දකුණු නාස්පුඩු මැද. එහෙම නැත්නම් උඩුතල උඩ ආදි වශයෙන් ඒ තමන්ගේ කායයට සාපේක්ෂව හුස්ම පිරිමැදෙන තැන දකින්නවනම් ඒකත් මේ හුස්මේ හිත තියෙන බවට තවත් අතිරේක සාක්ෂියක්. තවදුරටත් ගිහිල්ලා බැලුවොත් හුස්ම ගන්නකොට ආශ්වාසය මට දැනෙන්නේ වම්නාස්පුඩු යක කියලා ගන්නකොට එතකොට මට ඒක දැනෙන්නේ සීතලකට පිට වෙනකොට ඒක දැනෙන්නේ උණුසුමකට කියලා ආශ්වාස ප්‍රශ්වාස දෙකේ ස්වභාවික ලක්ෂණවල තියෙන විචිත්‍රත්වය දකින්නවන පෞද්ගලික ලක්ෂණ දකින්නවන අත්‍යන්ත ලක්ෂණ දකින්නවන පච්චත්ත ලක්ෂණ දකින්නවන ස්වභාව ලක්ෂණ දකින්නවන ඒක තවත් හොඳම හොඳ සාක්ෂියක් තමයි විස්තරාත්මකව විස්තර සහිතව ආනාපාන බලනවා. එනිසා ආනාපාන පිටාර මොන්නේ වේ ආනාපාන ඉන්නවා කියන එක ලකුණක්. හැපෙන තැන කියන එක තව ලකුණක්. ආස්වාසිත මෙමය ප්‍රසවාසිත මෙමය කියලා විස්තර දැකීම තව ලකුණක්. මෙන්න මේ තුනම දකිනවා නම් හිත ස්වභාවයෙන් කියන්න පුළුවන් දල වශයෙන් ලක්ෂණ උපනිච්ඡාණයට යන්න ගන්න. අවහ වෙනස් වෙන ලකුණු දැක ගන්න ස්වභාව ලකුණු දැක ගන්න. ඒ හැපෙන තැන හෝ ආශාස පසාස වෙනස දකින්න නැතුව මම ආශාස පසාස ඉන්න බව නම් දන්නවා කියලා කියන්න පුළුවන් නම් එතකොට ආරම්භන උපනිච්ඡාන පැත්තටයි බර නැත්තම් සමත නැඹුරුවක් තියෙන. මේක ඇත්තටම යෝගාචර දැනගත්තේ නැතුවට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ නිකං හුදු බෞද්ධ භාවය සඳහා මතක් කරන්න. ඉතින් ඒක නිසා භාවනා කරගෙන යනකොට මේ සතිය නම් තියෙනවා. ඒ සතියෙන් යොමුව තියෙන සමාධියටද ප්‍රඥාවටද කියන එක සමාධියට බර නම් ආරමණ උපනිච්ඡාන තමයි යන්නේ. ඒක ප්‍රතිභාග නිමිත්ත සාරවල අරමුණට කිවැදීම හිත වෙනවා. ලක්කන උපනිච්ඡාන යන අරමුණ පතුරු ගගා විසිරු කර කර උල උලා පිටිමැද මැද පරීක්ෂා කළ බලමු. සමහර විටක මේ දෙකම එක යෝග අවචරයලි වෙන්න පුළුවන්. ඒකට යුගනන්ද භාවනාව කියලා කියනවා. ඉතින් මේක මේ බහුසුත කිනාට භවනා කරගෙන යනකොට සැකයක් එන්න ඕන කමක් නැහැ. මම මේ සමථ පැත්තටද යන්නේ විපස්සනා පැත්තටද? ප්‍රශ්න කීපයක් අහගෙන ඉන්නකොට මට තේරුණා උග දිනෙක කියනවා හිතාන ඉන්නවා ආනාපානේ සමත අරමුණක් කියලා. ආනාපානේ කොහොමද විපස්සනා කරන්නේ කියලා ප්‍රශ්න නමුත් මේ ආනාපානේ සමතට යනවා නම් මෙන්න මේ පැත්ත දකින්නවා විපස්සනට යනවා මෙන්න මේ පැතිකඩ දකින්නවා කියලා හොඳට මතක තියාගන්න. ආනාපානේ විතරමයි මේ ලෝකේ තියෙන එකම අරමුණ සමත විපස්සනා දෙකටම ඉදසස. ඒකයි චරවචන තුංගකලාට මේ ආනාපානේ අරහත් මාර්ගයේ දක්වාම භාවනා කරන්න වටන අරමුණක් විදිහට පෙන්ලා දෙලා තියෙන්නේ. ඒ නිසා යෝගාවචරයා මේ අපි මේ වැඩ පිළිවෙලදී භාවනා වැඩමුළුවේදී මුලින් සඳහන් කර විදිහට මේ සතිය මුල් කරගෙන මේ බෞද්ධ භාවය ඇති කරගෙන යනවා නම් ඒ සතිය වැඩෙන්න කවදාකවත් ඒක අහක යන්නේ නැහැ. ඒක සමථ පැත්තට ගියත් විපස්සනා පැත්තට ගියත් ඒක සතිය විසින්ම විනිශ්චය කරાવી අපේ උපනිෂ්ඨේ සම්පත්‍ය හැදීවි. අපි ගෙන ආපු ජම්මාන්තරගත ලකුණ හැදීයට යෝගාවචරයා මේ සමථ හොඳයි විපස්සනා හොඳයි ආදි වශයෙන් තෝරන්නේ යම කියලා කියන්නේ තමන් දන්නේ නැති ශේෂ්ත්‍රයක විධායක බලතල පාවිච්චි කරන්න හදනවා. මේකට ඇත්තටම මුගක් වෙලාට මම මතක් කරන දෙයක් තමයි මේක වැරද්ද ඇත්තටම යෝගාවචර අතර නෙවෙයි කමඨාන් දෙන ගුරුවරුන්ගේ තියෙන නොදැනුවත්කම. නොදැනුවත්කම ඉදිරි මේ එක දේවල් මතකලා දුන්නාට පස්සේ භාවනාවත් සංකරබෙන්ට අවුල් වෙන්න හේතු කරගන්න. නමුත් මේ සතිය නැත්නම් සතාධිපති යකේන කාරණාදි මේ සතියට අධිපතිකම දුන්නොත් යෝගාවචරයට කවදාකවත් කොහොමද කියන්නේ අකීකරු නොවෙන හොඳ සුවචකෝ කීකරු ගෝලේ එහෙම නැත්නම් හොඳ කල්යාණ මිත්‍රේ කම්බුණා වගේ මේ සතිය අධිපතිකම තියෙද්දි වෙන වෙන දේවල් ශ්‍රද්ධාවට හෝ වීර්යයට හෝ සමාධියට හෝ ප්‍රඥාට හෝ මුල්තන දීපු ගමන් ඒක ඒක පාක්ෂිකයි චපලයි ඒක පැත්තකට. මේ ඉන්ද්‍රියාණං ඒක රසට්ඨේන සම්පාංශනා කියන වචනේ විස්තර කරනකොට අපි මතක් කරා. මේ සද්ධා වැඩන ප්‍රඥාවයි. ප්‍රඥා වැඩන සද්ධාවයි. වීර්ය වැඩන සතියයි. සමාධියයි. සමාධිය වැඩන වීර්යයි. සතිය විතරයි කද්දාකවත් වැඩි උණයි කියලා කියන්න බැරි චෛතසිකය. ඒක නිසා සර්වඥාන්සේ ඒකට අධිපතිකම දීලා තිනවා ඇඟිලි පහේ මැද ඇඟිල්ල වගේ. අත් මේකෙදි ඔය කුසල ඡන්දේ කාම ඡන්දේ කියෝ වගේ පසු කාලීන අටුවා යුගයේ තේරුම් ගන්න තියෙනවා අරගන්න උත්සාහ කරනවා සතිය හැම වෙලාවෙම වැඩ කරන්නේ සෝබන පැත්තේ පමණයි කුසල් පැත්තේ පමණයි. මේකත් දැන් ප්‍රශ්න කරන්න පටන් ගන්න තියෙනවා මෑතකදී. මොකද සතිය ඕනම දෙයක් කුසල් පැත්තට හරවලා දෙන්න පුළුවන් දක්ෂකම තියෙනවා. නමුත් පව් කරන කොට සතිය පිහිටවන්න පුළුවන්. ඉගෙනຊ සතිය පිහිටන්ඩ ඉස්සර වෙලා යොක්කෝම ගුණ ධර්ම ටික කුසලය සීලය සමාධිය තියෙන්න ඕනේ කියන පදනමින් ගත්තොත් භාවනාවට පෙළඹෙන්නේ තාමත්ම සුළු පිළිසක්. මොකාට හරි ප්‍රබුද්ධව කියලා දෙන්න පුළුවන් නම් මේ සත්‍යයට අධිපතිකම දීලා පටන් අරගන්න පටන් අරන තමන් වැරදි වැඩක් කරද්දී සත්‍යයෙන් ඉන්න පුළුවන් බව දැනගන්න ඒක කවදාකවත් අහකන්නේ නරකට යන්නේ. එහෙම නැතු කිව්වොත් සත්‍ය පිළිබඳව පොරණ හොඳ පැත්තට විතරයි කියලා ඒක නට ඉස්ලාම සිද්ධ වෙනවා තමන් ඉස්ලා හොඳ පැත්තට ගිහිල්ලා සත්‍ය පිළිබඳව පටන් ගන්නවා. මේ සංසිද්ධිය මට දැනුයි මේක වචන දාලා හොඳට කියන්න පුළුවන් වෙනවත් මගේ ජීවිතේ තීරණාත්මකව දේවුනේ ඕකයි. මට ඒ උගන්වපු ධම්මික ස්වාමීන් වහන්සේ ළඟට මං යනකොට පංචිල් පද පහම කඩලා සිල් පද හොයනවා ඒ දවස්වල කඩ නැහැටි මම දැනගන්න. මුදුවර පොත්පත් බලලා කියනවා මේ සිල් පදේ කැඩෙන්නේ කොහොමද කියලා බලලා ඒක කඩන එක තමයි මගේ විනෝදාංශය. ප්‍රසිද්ධියේ කියන ඔලොමොලයි කිව්වහම කෙලෝරක් නැහැ. ඒ ජීසුස් සම්බුද්දට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ මට දොස් කිව්වා. උඹලා මහා ලොකු ධර්මද්වීපේ බුද්ධඝම අයිතිකාරයෝ. ඒනට උඹලා බුදුහාමරගේ මූලික පණිවිඩයවත් දන්නේ නැහැ. මට කේන්ටි කියා ටිකක් ආගෙන මොකද මට බුද්ධාන ක්‍රෙඩිට් එකක් දෙන්න. ඒ තියෙද්දි මේ පිටකම් කාර්යයක් ඇවිල්ලා සුද්ද එක්ක ඇවිල්ලා මට පුතාම ගන්න හදනවා කියලා ඉතින් මම ටිකක් හැප්පෙන්න ගියාම අය මේ වගේ ඉංග්‍රීසි තිබුණා නම් එහෙම මම ගහනවා ඒක. අර සුද්ද බිම දා ගන්න බැරි වුණා. ඒ ස්වාමීන් වහන්සේ කිව්වා උඹ අමනයි, කොළමලයි, උඹට කියලා තියෙන ති වැඩක් නැහැ. උඹලා දහකවත් ධර්මයේ නිවිදිර පාවිච්චි කරන්නේ නැහැ කියලා මාව බිම දාලා පාගල ඊට පස්සේ මං කෝ එහෙම බෑ මටත් ආයුධයක් වක් කර දීලා අපි දෙන්න ගහගමු කියලා. ඊට පස්සේ මාව අන්න ගහන ගිල්ල හැම වෙලාවෙම යමින් මට මේ සත්‍ය පුරුදු කරා. ඊට පස්සේ මං කෝ ස්වාමීන් වහන්සේ පිටුගේ ඉඳපා. මම අන්තිම දුස්සීලයේ මේ හොරකම් කිරීම මට පුදුම විනෝදයක් ඒකයි. ඒකේ මේ සත්තු මරණ එක ඒක පුදුමාකාර විනෝදයක්. ඉතින් ඒ නිසා ඔබ වහන්සේ මේ දන්නේ විනික කටයුතු කරන මම කොහොමද මේ භාවනා කරන්නේ. ඊට පස්සේ කිව්වා උඹලගේ තියෙන ඕලමොලකම තමයි මේ සතිය පිහිටවන්න පටන් ගන්නෙදී සුදු පාට වෙන්න ඕන කවන්නෑ කියලා. මම හරියට වාද කරා. හරියට වාද කරා. නෑ නෑ ඒක මෙහෙම වෙන්න ඕන කියලා. මම දැන් නම් හැබැයි ඉතින් කියනවා භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ අට සිල්ම ගන්න ඕන කියලා මම කියන එක වැරදි ඇත. මොකද මම පටන් ගත්තේ එහෙම නෙවෙයි. මම පටන් ගන්නකොට ඔය තියෙන කක්ක ගොඩේ එහෙමම තියේදී කරන වැරදි වැඩවලදී සතියෙන් කරන්න. ඉතින් මම කාලේ සිගරට් බොනවා. ඉතින් ඔය ටික කාලයක් කරනකොට ඇත්තටම සිගරට් බීමේ පාවිලා නෙමෙයි. ඔය හෙම්බ්‍රිස ඇතුලෙන් සලා සිගරට් එක බීපම මේ පාවු. එතකොට න්යාය ඔතෙමත් එක්ක ඊළඟට මම දුවන කියලා ඒ ස්වාමීන් වහන්සේ කිව්වා. ඒ ස්වාමීන් වහන්සේ අවසරයි මම ආවේ විශේෂයෙන් පයින්ඩයක් කියන්න. මොකද කියලා. මම සිගරට් බීම නතර කරා කිව්වා. එයි කියලා. ඊට පස්සේ මම කයිගේ චින්බේ සයින්සා ටෙස්ට් එක නැතුණා කියලා. ඊපස්සේ ගෝ මොඩයා වෙන්න එපා. ටිකටම බීපන්. ඔය නතර කරපේක හරියන්නේ නැහැ. ඔබ කවදාද හොඳට සිගරට් පුරනකොට සත්‍යයෙන් ඉඳලා එපා වෙච්ච දවස නතර කරයි. ඔය නතර කරලා තියෙන හැඟුම් බරව. ඕක අල්ලලා යන්නේ නැහැ. මං කසෝ අන්ට මේක ආමරු කෙනෙක් ගියකොට කියන කතාවක්. මේ සිගරට් බීපන් කියන්නේ. ඊපස්සේ ගෝ නෑ නෑ ඔය නතර කරලා තියෙන සත්‍යයෙන් නෙවෙයි. ඔය නතර කරලා තියෙන හෙම්බිරිසාව නිසා. හෙම්බිරිසා නතර තියෙනවා ආයිසිගරට් පුරන්නේ කියන්නේ. ඒ නිසා ඔබ දිගටම සිගරට් බොනකොට හොඳට සිහියෙන් සතියෙන් කරපන්. ඊට පස්සේ මම කොහොමද මේ පව කරන්නේ සතියේ? මේක තමයි සතියේ තියෙන විශේෂත්වය කියන්නේ. සර්වඥාන්සේ සත්‍යපට්ඨාන සූත්‍රයේදී වැසිකිළියද කියලා වැසිකිළි කරනකොට කැසිකිළියද කියලා කැසිකිළි කරනකොට සතිය පිටවන්න කියලා කියනවා. ඉතින් මම ගොඩාක් වාද කරලා අන්තිමට ඒ කරන කරන හැම පවකදීම දුස්චරිතයකදීම හොඳට සතියින් ඉනකොට තියෙන එක හරි වෙහෙස කරයි කිය. ඒක හිත හරි පීඩා කරනවායි. කටරියමක් දෙනකොට හරි මලක් දිහා බලා ඉනකොට වගේ නෙමෙයි සතෙක් කපන වෙලාවට. ඒ හරි ආයාසයෙන් කරන්න ඕනේ. හොරකමක් කරන්න ගියාම වටපිට බල බල එතකොටම පෙට්‍රල් පිච්චලා ඉවරයි. එතකොට දැවෙන්න පටන් අරන් ඉවරයි. ඒ හැම කටයුත්තකදීම කුතුහලයක් ආතතිය පීඩනයක් ගෙන දුන්නට සුද්ධ වශයෙන් බලනකොට ඒක කරපු මිනිහට තමයි තේරෙන්නේ ඒ අකුසල කියලා කියන්නේ කරනකොටත් වෙන කරනකොට පස්සෙත් වෙන. ජීවන සාමයේ සත්‍ය තියෙන විශේෂත්වය තමයි මේ සමාධිය තිබුණා. ඒ සමාධිය වුණත් දේවදත්ත වෙන්න ඉඩ තියෙනවා. හරියට සත්‍ය අධිපති කරන්න කෙරුවා. නමුත් සත්‍ය සුද්ධ ධර්මයක් කෙලෙස් වලදී නෙමෙයි වැඩ කරන්නේ කුසල් වලදී විතරක් කියලා කිව්වොත් ඒක ආගමකට අයිති, නිකායකට අයිති, ශුද්ධවන්තයින්ට අයිති, ආධ්‍යාත්මික අයට විතරක් අයිති දෙයක් වඩපත් කරනවා. මොකද ඊට වෙදී මම නම් දෙන අර්ථකථනය තමයි කොත්තනකින් හරි කමන්න සත්‍ය කිට්ටු කරගත්තොත් ඊමසෙයි මේම ආගමක පැත්තට යනවා. ඉබේම ආධ්‍යාත්මික පැත්තට යනවා. ඒ නිසා මේ සත්‍ය තියෙන අධිපතිකම අනිකුත් කිසිම චෛසිකයක නැති ඕනම කෙනෙකුට ඕනම තැනක වැඩ පටන් ගන්න පුළුවන් චෛසිකය. ඒක දැන් මේ වෙනකොට පසුගිය අවුරුදු 30 දී විශේෂයෙන්ම ඇමරිකාවේ පරිශ්‍රණයට ලක් වෙලා තියෙනවා. මොකද ඇමරිකාව තමයි දැන් තියෙන දූෂිතම රට. මානවයට විරුද්ධව තන්නිකර වැඩ කරන රට. පෙන්ෂායතනට සත්‍ය ගියාට පස්සේ ඒගොල්ලෝ කියනවා සත්‍ය කවදාකවත් කාගවත් අධිකාරී ශක්තියට යට කරන්න බැරි එක. කාටවත් කියන්න බෑ තව කෙනෙකුට ඔබට මම සත්‍ය පිටවන්න දෙන්නේ නැහැ කියලා. කවුරු හරි පටන් අරගත්ත සත්‍ය පිටවන්න කාටවත් එකට බාධා කරන්න බෑ. ඒ වගේම සත්‍ය කවදාකවත් ඒ පුද්ගලයාට තේරිලා අධිපතිකම දීලා අනේ මගේ වැඩ ටික පොඩ්ඩක් බලලා මට උදව් කරන්න කියනකම් සත්‍ය සම්පූර්ණ අනාත්මව පැත්තකට ඔහේ බලائیں۔ අපි ගිහිල්ලා යාට මල් මාලයක් දාලා එන්න මේ මූලාසනිය ගන්න මේ වැඩ ටික කරලා දෙන්න කියලා කියනකම් සත්‍ය සද්ධා වගේ පැනලා දෙන චෛසිකයක් නෙවෙයි. අන්ධහර පාන චෛසිකකුත් නෙවෙයි. කියා පාන චෛසිකකුත් නෙවෙයි. ඒක ඇතුළත ගුණ බබලන බොහෝම නියතමානී චරිතයක්. හැබැයි කවුරු හරි ඒ සතිය ළඟට කියලා කතා කරලා කිව්වොත් මෙයා මේ කිසි කෙනෙකුට මේ නායකත්වය ගන්න තියෙන අධිපතිකම දෙන්නේ නැහැ. ඔබතුමාට තමයි තේරෙන්නේ. ඔබතුමා අනුකම්පා කරලා මේ මූලාසනය ගන්න කියලා කිව්වොත් ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේ බොහොම ලස්සනට ලියලා තිනවා බැරි වෙලා හරි සතිය කියලා මූලාසනය ගත්තොත් අම්මා මුත්තා කිව්වොත් ආයේ බහින්නේ නැන්නේ නැහැ. කොමාරිකල්ල මූලාසනේ දුන්නොත් ඉත්තයාගේට කබල්ලාය කියලා මුත්තා බලනවා කියෝ වගේ කාට හරි දරුවෙකුට වේවා නෑදෑයෙකුට වේවා අම්මට අපට වේවා ගමේ බන්දලේ හාමුදුරන්ට හරි වේවා කරුණාකල සත්‍ය හඳුල්ලා දෙන්න. හඳුල්ලා දුන්නට පස්සේ ඒක ඒ මනසෙන් මකන්න මොනම කෙලෙසකටවත් බෑ. මොනම කුසලයකටවත් බෑ. එනිසා මේ සතිපට්ඨානය කියලා සත්‍ය හඳුන්වා දීම ඒක මේ ධර්මය ආගම නෙවෙයි. එවත ආගමට ධර්මයට පුදුම අනුග්‍රහයක් කරන දෙයක්. ඉතින් ඒක නිසා මම සාමාන්‍ය පුද්ගලිකව හරියට වැඩි මේ සත්‍ය ගුණ ගායනා කරනවා. උගාකලට ඒකට සාධක සූත්‍ර තියෙනවා. ඒ වගේම සර්වඥාන්සේ පිටනම් පාන වෙලාවේදී සංඝයාට දේශනා කරේ අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත වය ධම්මා සක්කාර. මේ අප්‍රමාදී කියලා කියන්නේ සතියද. එනිසා 45 අවුරුද්දක් ඉවර කරලා බුදු වචන සම්පූර්ණ උනේ නිම උනේ ඔය වචන. එතපි අපි හෙට වෙලාව ගනිමු. මේ සමාධිය ඇතුව හෝ නැතුව මේ සතිය අධිපතිකම. ඒක බාර අරගෙන අපි කොහොමද අපේ වැඩ පිළිවෙලෙන් ඒ සතිය අධිපතිකමට අනුග්‍රහ කරන්න කියලා. ඉතින් මෙතෙක් කල මේ කරගෙන ගිය වැඩ පිළිවෙලට මේ ධර්ම කොටස උදව් උපකාර කරගෙන ශක්තියෙන් ධෛර්යයෙන් සද්ධාවෙන් කරගෙන යන්න ලැබේවා. විස්තර සඳහා පිට ධර්මදේශයට අහුම්කන් දෙමු කියන මතක් කිරීමත් එක්ක දවසේ ධර්මදේශනා මෙතනින් නැවත කරනවා. සියලු දිනාටම සනසීම උදා වේවා.